අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදරින් මේ සෝදානම. කෘෂි හා ආහාර තාක්ෂණය පාඩම ඔබ වෙත ගෙනෙන්නට, ඉතින් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බල්ලකැටුව ශ්‍රී සුගත ද්විතීක විද්‍යාලයේ කේකේ සමරකෝන් ගුරු මෑණියන්.
අයිබෝවන්, සුබ දවසක් දුවේ පුතේ. ඔන්න ඉතින් අදත් මම කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩමත් අරගෙන ඔබ හමුවට ආවා. අදත් අපි 11 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ පාඩමක් සාකච්ඡා කරමු. දරුවනේ, බෙල් පෙපර් වගේ භෝගයක් සාමාන්‍යයෙන් වගා කරන්නේ මොන වගේ පරිසරයකද? අපිට බෙල් පෙපර් වගේ භෝගයක් සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ සාමාන්‍ය භූමියක වගා කරන්න පුළුවන්. නමුත් අහිතකර පරිසර තත්ත්ව හා විවිධ රෝග තත්ත්ව ඇතිවීම නිසා සාර්ථක අස්වැන්නක් නොලැබෙන්නට පුළුවන්. ඔබ දැක ඇති හෝ අසා ඇති බෙල් පෙපර් වගේ භෝගයක් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නම් පොලිතින් ගෘහයක නැත්නම් පොලිටනල් එකක වගා කිරීම තමයි සුදුසු වෙන්නේ. එවිට ගුණාත්මක මෙන්ම ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වෙනවා. පොලිතින් ගෘහයක් තුල භෝග වගා කිරීමේදී අපිට භෝගයට අවශ්‍ය පරිදි ආලෝකය, උෂ්ණත්වය ආදී පරිසර තත්ත්ව පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි පොලිතින් ගෘහ තුල වගා කිරීමේදී ආවරණීය වී පවතින නිසා පලිබෝධ හානි වලින්ද ආරක්ෂා වෙනවා. ඉතින් දරුවනි, අද අපි කතා කරන්න යන්නේ ඔබේ පෙළ පොතේ දෙවන පාඩම, පාලිත තත්ත්ව යටතේ භෝග වගාව පිළිබඳව. මේ පාලිත තත්ත්ව යටතේ භෝග වගාව ආරක්ෂිත භෝග වගාව ලෙසත් හඳුන්වනවා. පාලිත තත්ත්ව යටතේ භෝග වගාවේ වැදගත්කම් අපි මුලින්ම සාකච්ඡා කරමු. පාලිත තත්ත්ව යටතේ භෝග වගාවේදී උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව ආදී පරිසර සාධක ප්‍රශස්තව ලබා දිය හැකි බැවින් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එසේම ආවරණය කර තිබෙන නිසා පලිබෝධ හානි අවම කරගන්නත් පුළුවන්. වර්ෂාව කාලයේදී සමහර භෝග සාමාන්‍ය භූමියක සිටෙව්වොත් අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න බෑ. නමුත් ආරක්ෂිත භෝග වගාවේදී පොලිතින් ගෘහ වැනි ආවරණය කළ පරිසරයක් යටතේ වගා කරන නිසා අහිතකර කාලගුණික තත්ත්ව යටතේවද භෝග වගා කළ හැකියි. මේ නිසාම අවාරයේවද අස්වැන්න ලබා ගන්න පුළුවන්. එසේම පත්‍ර හා අතු කැබලි ආදී වර්ධක කොටස්වල මුල්ලැදීම උත්තේජනය කිරීමට තරමක වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ආරක්ෂිත තත්ත්ව යටතේ භෝග වගා කිරීමේදී මෙම උෂ්ණත්ව තත්ත්ව ලබා දිය හැකි නිසා පත්‍ර හා අතු කැබලිවල මුල්ලැද්දවීම පහසු කරවන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ, ඔබ දන්නවනේ පටක රෝපණය පිළිබඳව. පටක රෝපණයෙන් ලබා ගන්නා පැල අහිතකර පරිසර තත්ත්ව සඳහා ඉතාම සංවේදී. ඉතින් මේ පටක රෝපණයෙන් ලබා ගන්නා පැල බාහිර පරිසරයට හඳුන්වා දිය යුත්තේ ක්‍රමක්‍රමයෙන්. පටක රෝපණයෙන් ලබා ගන්නා පැල බාහිර පරිසරයට අනුවර්තනය කර ගැනීම සිදු කරන්නේ පාලිත තත්ත්ව යටතේ. එසේම බෙල් පෙපර් ගර්කින් වැනි ඉහළ වටිනාකමකින් යුත් භෝග පාලිත තත්ත්ව යටතේ සාර්ථකව වගා කළ හැකියි. භෝගයක් වගා කළාම උදාහරණයක් විදිහට අපි ගමු කුමාළු මිරිස් පැලයක්. මෙය භූමියේ සිට වූ පසු පොළොවෙන් උඩ කොටස්, ඒ කියන්නේ කඳ, පත්‍ර, ඵල ආදිය තිබෙන කොටස වායව පරිසරය ලෙස හඳුන්වනවා. මුල් පවතින්නේ පාංශු පරිසරයේ. පාලිත තත්ත්ව යටතේ භෝග වගාවේදී භෝගයක වායව පරිසර තත්ත්ව මෙන්ම පාංශු පරිසර තත්ත්වද පාලනය කරන්න පුළුවන්. උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව, ආලෝකය, වර්ෂාපතනය වැනි දේශගුණික සාධක වායව පරිසර තත්ත්ව ලෙස හඳුන්වනවා. මෙම වායව පරිසර සාධක පාලනයේ මෙන්ම පලිබෝධ පාලනයේද පාලිත තත්ත්ව යටතේ භෝග වගාවේදී සිදු කරන්න පුළුවන්. එසේම භෝගයට අවශ්‍ය පරිදි සුදුසු රෝපණ මාධ්‍යයක්ද මෙම පාලිත තත්ත්ව යටතේ භෝග වගා කිරීමේදී යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවනේ පස්වෙනුවට ජලීය මාධ්‍ය හෝ වෙනත් පාංශු නොවන රෝපණ මාධ්‍යයක් භාවිතා කරන්න පුළුවන්. නමුත් දරුවනේ මෙම රෝපණ මාධ්‍ය සියල්ලම ජීවානුහරණය කර භාවිතා කරන්න ඕනි. පාලිත තත්ත්ව යටතේ භෝග වගා කිරීමේදී අපි විවිධ ව්‍යුහයන් භාවිතා කරනවා. මේවාට අපි කියනවා ආරක්ෂිත වගා ව්‍යුහ කියලා. මෙම ආරක්ෂිත වගා ව්‍යුහ පවතින කාලය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවා තමයි දුවේ පුතේ තාවකාලික වගා ව්‍යුහ සහ ස්ථිර වගා ව්‍යුහ. අපි මුලින්ම සාකච්ඡා කරමු තාවකාලික වගා ව්‍යුහ පිළිබඳව. තාවකාලික වගා ව්‍යුහ අපි යොදාගන්නේ කෙටි කාල සීමාවක් තුළ අහිතකර පරිසර තත්ත්ව වලින් භෝගය ආරක්ෂා කිරීමට. ඒ කියන්නේ දරුවනේ පාලිත පරිසර තත්ත්ව සැපයීමෙන් පසු එම වගා ව්‍යුහ ඉවත් කරනු ලබනවා. බොහෝ විට භෝගයක් සිටුවීමෙන් පසු ඒවා හොඳින් ශේෂ්ත්‍රයේ සංස්ථාපනය වනතුරු දැඩි සූර්ය රශ්මීන් ආරක්ෂා කර ගැනීමට හෝ බීජ ප්‍රරෝහණය වේගවත් කිරීම හෝ ශාක කැබලි මුල් ඇද්දවීම වේගවත් කිරීමට ආරක්ෂිත වගා ව්‍යුහ භාවිතා කරනු ලබනවා. අපි මීළඟට තාවකාලික වගා ව්‍යුහ සඳහා උදාහරණ සාකච්ඡා කරමු. මිරිස් බටු වගේ භෝගවල පැල ශේෂ්ත්‍රයේ සිටූ පසු සූර්ය රශ්මියෙන් වර්ෂාවෙන් ආරක්ෂා කිරීම සඳහා පැලේ වටා කොලාතු සිටවීම හෝ පොලිතින් වැනි ද්‍රව්‍යකින් ආවරණය කර තිබෙන ඔබ දැක ඇති. මෙසේ එක් පැලයක් ආරක්ෂා කිරීමට නැතහොත් අවශ්‍ය පාලිත තත්ත්ව ලබා දීමට සකස් කරන වගා ව්‍යුහ තනි පැල ආවරණ ලෙස හඳුන්වනවා. ඒ වගේම තමයි දුවේ පුතේ පේලි වශයෙන් සිටවන ලද පැල ආරක්ෂා කිරීමට එම පැල පේලිය පොදුවේ පොල් අතු හෝ පොලිතින් මගින් ආවරණය කරන්න පුළුවන්. මේවා පේලි ආවරණ ලෙස හඳුන්වනවා. තවත් දෙයක් තමයි දරුවනේ පැල හෝ බීජ හෝ වර්ධක කොටස් හෝ සිටවන ලද පාත්තියක් පොල් අතු පොලිතින් වැනි ද්‍රව්‍ය වලින් ආවරණය කළ විට අප එය හඳුන්වනවා පාත්‍ති ආවරණය කියලා. දුවේ පුතේ මම මේ පැහැදිලි කරන වගා ව්‍යුහවල රූප සටහන් ඔබේ 11 ශ්‍රේණිය පෙළ පොතේ තිබෙනවා. ඒවා බලමින් ඇහුම්කන් දීමෙන් ඔබට මෙම කරුණු වඩාත් පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මීළඟට අපි සාකච්ඡා කරන තාවකාලික වගා ව්‍යුහ වර්ගය තමයි සූර්ය ප්‍රචාරක ව්‍යුහ. සූර්ය ප්‍රචාරක ව්‍යුහ භෝග වගාවක් සඳහා භාවිතා කරනවා නම් අරමුණු දෙකක් සපුරා ගැනීමට පුළුවන්. ඒවා තමයි භෝගයට අවශ්‍ය ඉහළ උෂ්ණත්වය හා ඉහළ සාපේක්ෂ ආර්ද්‍රතාව තත්ත්ව ලබා දීම. විශේෂයෙන් දඬු කැබලිවල මුල් ඇද්දවීම වේගවත් කිරීමට මෙම සූර්ය ප්‍රචාරක ව්‍යුහ භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ බහුලව සූර්ය ප්‍රචාරක ආකාර දෙකක් භාවිතා කරනු ලබනවා. ඒවා නම් සරල සූර්ය ප්‍රචාරක හා ඒකීය සූර්ය ප්‍රචාරක. සරල සූර්ය ප්‍රචාරක භාවිතා කරන්නේ දරුවනේ පාත්‍යක් ආකාරයට සකසාගත් ශාක කැබලි ආවරණය කිරීමට. මෙහිදී පාත්‍යයට ඉහලින් සැකසු ආරුක්කු හැඩයට සකසාගත් රාමුවක් මතට පොලිතින් එලා මෙම ව්‍යුහය සකස් කරගනු ලබනවා. සරල සූර්ය ප්‍රචාරක ව්‍යුහ සාධන ආකාරය පිළිබඳව මීළඟට අපි සාකච්ඡා කරමු. පළමුවෙන්ම පාත්‍යයක් සකසාගත යුතුයි. මෙහිදී පාත්‍යයේ පළල මීටර් 1ක් හා අවශ්‍ය තරම් දිගක් භාවිතා කරන්න පුළුවන්. බිමෙහි ජලවහනය දුර්වල නම් සෙන්ටිමීටර් 5ක් පමණ පස්තට්ටුවක් ඉවත් කර කුඩා ගඩොල් කැබලි අතුලා ජලවහනය දියුණු කරන්න පුළුවන්. පසුව ඒ මත රෝපණ මාධ්‍ය සෙන්ටිමීටර් 4ක් 5ක් පමණ ඝනකමට අතුරා එහි ශාක කැබලි සිටුවීම සිදු කරනවා. ඉන්පසු පාත්‍යයට ඉහලින් උණපටි හෝ කොණ්ඩියුට්පට ආධාරයෙන් අර්ධකවාකාර ලෙස සැකසු සැකිල්ලක් පාත්‍ය ආවරණය කළ හැකිසේ සකස් කර ඒ මත පොලිතීනයක් එලා එහි හතර පැත්ත පසට යට කිරීම සිදු කරනවා. එහෙම පොලිතින් එක පසට යට කළාම ජල වාෂ්ප ආවරණයෙන් එළියට යෑම වැළකෙනවා. එවිට සාපේක්ෂ ආර්ද්‍රතාව සුරක්ෂිතව පවතිනවා. මෙසේ සූර්ය ප්‍රචාරක මගින් ඉහළ උෂ්ණත්වයක් හා ආර්ද්‍රතාවයක් පවත්වා ගන්න පුළුවන්. එක් ශාක කැබැල්ලක් තනිව මුල් අද්වා ගැනීමට භාවිතා කරනවා ඒකීය සූර්ය ප්‍රචාරක ව්‍යුහ. මෙම ව්‍යුහය හරියට කඩෙන් කුඩා විසිතුරු මසුන් දමා දෙන පිම්බු පොලිතින් බෑග් එකක් වගේ. ඒකීය සූර්ය ප්‍රචාරක ව්‍යුහයක් සෑදීමේදී පොලිතින් කැපැල්ලක් කපා එහි එක් පැත්තක් සීල් කළ යුතුයි. පසුව සීල් කළ දෙපස මුළු නවා බඳුනක් ලෙස සකස් කරගත යුතුයි. පසුව එහි උසෙන් තුනෙන් එකක් පමණ වනසේ තෙත් කළ රෝපණ මාධ්‍ය පුරවා දඬු කැපැල්ල සිටුවිය හැකි. අනතුරුව ඉහලින් ඇති අවකාශයට වාතය පිරීමට සලස්වා පොලිතීනී කට රබර් පටියක් මගින් සීල් කිරීම සිදු කරනවා. මීළඟට අපි සාකච්ඡා කරමු දරුවනේ ස්ථිර වගා ව්‍යුහ පිළිබඳව. පොලිතින් ගෘහ, දැල් ගෘහ, ලීපටි ගෘහ, වීදුරු ගෘහ සහ හරිතාගාර ස්ථිර වගා ව්‍යුහ ලෙස සැලකෙනවා. ස්ථිර වගා ව්‍යුහ යටතේ පොලිතින් ගෘහ පිළිබඳව අප මුලින්ම සවිස්තරාත්මකව කතා කරමු. පොලිතින් ගෘහ වලට පොලිතින් උමං ලෙස හඳුන්වනු ලබනවා. පොලිතින් ගෘහ සාදා ගනු ලබන්නේ ගැල්වනයිස් බට ආරුක්කු ආකාරයට නැමීමෙන්. පසුව මෙම ආරුක්කු මත පාරජම්බුල කිරණවලට ප්‍රතිරෝධී පොලිතින් ආවරණයක් යොදනු ලබනවා. පොලිතින් මගින් ගැල්වනයිස් ආරුක්කු රාමු වටේම ආවරණය කරන්න පුළුවන්. නමුත් සමහර ගෘහවල දෙපස කෘමීන්ට ඇතුළු විය නොහැකි දැල්වලින්ද ආවරණය කර තිබෙනවා. දුවේ පුතේ, සාමාන්‍යයෙන් පොලිතින් ගෘහ භාවිතා කරන්නේ සෞම්‍ය කලාපීය රටවල බාහිර පරිසරයට වඩා වැඩි උෂ්ණත්ව තත්ත්ව ඇති කර ගැනීමට. නමුත් අපේ රට වගේ නිවර්තන කලාපීය රටවල පොලිතින් ගෘහ යොදාගනු ලබනවා පලිබෝධ හානිවලින් තොර පිරිසිදු ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට. නමුත් ලංකාවේ පහත රට ප්‍රදේශයේ සැලකුවොත් වැඩි උෂ්ණත්වයක් පවතිනවා. ඉතින් මෙවැනි ප්‍රදේශවල පොලිතින් ගෘහ ඉදිකරනවා නම් උෂ්ණත්වයේ වැඩිවීම පාලනය කිරීම සඳහා උපක්‍රම යෙදිය යුතුයි. පොලිතින් ගෘහයක් තුළ උෂ්ණත්වය අඩු කළ හැකි උපක්‍රම පිළිබඳව අපි මීළඟට සාකච්ඡා කරමු. එක් ක්‍රමයක් තමයි දරුවනේ, පොලිතින් ගෘහයේ ඇති රත් වූ වාතය ඉවත් කරන්න නම් වහලේ මුදුන මට්ටම් දෙකකට සැකසීම හෝ වහලේ විවෘත කළ හැකි කවුළු තබා සැකසීම. එවිට සංවහන ධාරා වශයෙන් රත් වූ වාතය ඉහළට ගොස් කවුළු වැනි විවෘත ස්ථානවලින් පිටතට ගමන් කරනවා. එසේම පොලිතින් ගෘහ තුළ රත් වූ වාතය ඉවත් කිරීමට පංකා සවි කළ හැකි. මෙම පංකා පොලිතින් ගෘහයේ වහලේ හෝ පැතිබිත්තිවල සවි කළ හැකි. එවිටද රත් වූ වාතය පොලිතින් ගෘහයෙන් ඉවතට ඇද දමන්න පුළුවන්. එසේම ගෘහය තුළ එළන ලද නල පද්ධතියක් මගින් වරින් වර මීදුමක් ආකාරයට ජලයේ ඉසීම සිදු කළ හැකි. මෙහිදී ජල බිඳිති මගින් පොලිතින් ගෘහය තුළ ඇති තාපය උරා ගැනීම සිදු කරනවා. එවිට පොලිතින් ගෘහයේ උෂ්ණත්වය අඩු කළ හැකි. මීට අමතරව මා කලින් සඳහන් කළ පරිදි පොලිතින් ගෘහයේ දෙපස කෘමි ප්‍රතිරෝධී දැල් යෙදීම මගින්ද පොලිතින් ගෘහය තුළ ඇති රත් වූ වාතය ඉවත් කර සිසිල් වාතය ගලා ඒමට සැලැස්විය හැකි. භෝගයක් පොලිතින් ගෘහයක් තුළ වගා කිරීමේ වාසි මෙන්ම අවාසිද තිබෙනවා. අපි මුලින්ම බලමු දුවේ පුතේ පොලිතින් ගෘහ භාවිතයේ වාසි මොනවද කියලා. පළමු දේ තමයි දරුවනේ පොලිතින් ගෘහ තුළ භෝග වගාවෙන් ගුණාත්මක බවෙන් හා ප්‍රමාණාත්මක බවෙන් ඉහළ අස්වනු ලබාගත හැකි. එසේම ආවරණය වී තිබෙන නිසා රෝග හා කෘමිහානිද අවම කරගන්න පුළුවන්. මිහිදී වල් පැලෑටි පාලනයක් අවශ්‍ය නොවන අතර අස්වනු හානි වීමේ අවදානමද අඩු වෙනවා. එසේම අවාරයේ වුවද අස්වනු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දරුවනේ, පොලිතින් ගෘහ භාවිතයේ වාසි මෙන්ම අවාසිත් තිබෙනවා. අවාසි තමයි පොලිතින් ගෘහයේ සෑදීමට අවශ්‍ය වන ගැල්වනයිස් බට, පොලිතින්, සිමෙන්ති, නල වැනි ද්‍රව්‍ය සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම. තාක්ෂණික දැනුමක් අවශ්‍ය වීමත් පොලිතින් ගෘහය තුළ උෂ්ණත්වය පාලනයට වෙනත් උපක්‍රම යෙදිය යුතු වීම හා ඒවාට මුදල් වැයවීමත් සිදුවෙනවා. ඒ වගේම පොලිතින් හා දැල්වල ඇල්ගී වර්ධනය වීම හා අවුරුදු 4කට 5කට වරක් පොලිතින් හෝ දැල් ඉවත් කර අලුතින් ඒවා සවිකල යුතු වෙනවා. මීළඟට අපි සාකච්ඡා කරන ස්ථිර වගා ව්‍යුහය තමයි දැල් ගෘහ. දැල් ගෘහ සෑදීමේදී ප්‍රධාන අරමුණක් තිබෙනවා. ඒ තමයි දුවේ පුතේ භෝගවලට සෙවන සැපයීම. ඊට අමතරව කෘමිහානි අඩුවීමත් සුළං මගින් භෝගවලට සිදුවන හානි අඩුවීමත් සිදුවෙනවා. දැල් ගෘහ ආවරණය සඳහා සරාන් ප්ලාස්ටික් දැල් හෝ කොහුලනු වියාගත් ලනු දැල් භාවිතා කරන්න පුළුවන්. නමුත් ලනු දැල් භාවිතයේදී ඒවා ඉක්මනින් දිරාපත් වීමත් දිලීර රෝග පැතිරීම වැනි අවාසිදායක තත්ත්ව ඇති විය හැකි. තවත් ස්ථිර වගා ව්‍යුහයක් තමයි ලීපටි ගෘහ. මෙම ලීපටි නිවාස ලීපටි, පුවක්පටි, උණපටි ආදීන් සකස් කරනවා. මෙම ලීපටි ගෘහ සෙවන ප්‍රියකරණ ශාක සඳහා සුදුසු වෙනවා. ඇන්තූරියම්, ඕකිඩ් වැනි මල් වර්ග වගා කිරීමට මෙම ලීපටි ගෘහ සුදුසුයි. මෙම ලීපටි ගෘහ මගින් භෝගවලට සිදුවන සුළං හානිද වළක්වනවා. සෞම්‍ය කලාපීය රටවල භෝගවලට අවශ්‍ය වැඩි උෂ්ණත්ව ලබා දීමට වීදුරු ගෘහ භාවිතා කරනවා. මේවත් ස්ථිර වගා ව්‍යුහයන්. වැඩි උෂ්ණත්වයක් ලබා දෙනවාට අමතරව වීදුරු ගෘහ භාවිතයෙන් රෝග හා කෘමි හානිද අවම කරනවා. දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරන ස්ථිර වගා ව්‍යුහය තමයි හරිතාගාර. හරිතාගාර මගින් යම් භෝගයකට අවශ්‍ය උෂ්ණත්වයේ සාපේක්ෂ ආර්ද්‍රතාව, ආලෝකය, වාතයේ සංයුතිය වැනි පරිසර සාධක ප්‍රශස්ත අයුරින් පවත්වාගෙන යා හැකි. මෙම හරිතාගාර තුළ අවශ්‍ය පරිසර තත්ත්ව ස්වයංක්‍රීයව පාලනය කළ හැකි අධි තාක්ෂණික උපාංග භාවිතා කරනු ලබනවා. වාණිජ හා පර්යේෂණ කටයුතු සඳහා මෙම හරිතාගාර යොදා ගන්නවා. මෙහිදී මා වාණිජ ලෙස සඳහන් කළේ වාණිජ වගාවන් සඳහා. හරිතාගාර ඉදිකරනු ලබන්නේ වීදුරු හෝ විනිවිද පෙනෙන ප්ලාස්ටික් මගින්. මීළඟට අපි සලකා බලමු දුවේ පුතේ නිර්පාංශු වගාව පිළිබඳව. නිර්පාංශු වගාව කියන්නේ දරුවනේ පාංශු රහිත කියන එක. ඉතින් නිර්පාංශු වගාවක් කියන්නේ පස් වෙනුවට වෙනත් රෝපණ මාධ්‍යයක් යොදාගෙන භෝග වගා කිරීම. නිර්පාංශු වගාවේදී පස් භාවිත නොකරන නිසා පැල රඳවා ගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි. එසේම පැලවලට අවශ්‍ය පෝෂක සැපයීමට පෝෂක ද්‍රාවණයක් භාවිත කළ යුතු වෙනවා. තවද පැලවලට සුදුසු වන පරිදි වායව පරිසර තත්ත්වද පවත්වාගෙන යාම වැදගත් වෙනවා. පස් රහිත වගාවේදී කොහුබත්, බොරළු, ගල්කුඩු, කොකෝපීට්, වර්මිකියුලයිට්, රොක්වූල්, පර්ලයිට්, වැලි ආදී රෝපණ මාධ්‍යවලින් සුදුසු රෝපණ මාධ්‍යයක් භාවිතා කළ හැකි. මෙවැනි නිර්පාංශ රෝපණ මාධ්‍යක තිබිය යුතු ලක්ෂණ පිළිබඳව අපි මීළඟට සාකච්ඡා කරමු. අපි තෝරා ගන්නා රෝපණ මාධ්‍ය මනා වාතනයක් හා ජලවහනයක් සහිත විය යුතුයි. එසේම ජලය රඳවා ගැනීමේ හැකියාවක් තිබිය යුතු අතර පලිබෝධවලින් තොර විය යුතුයි. මෙම නිර්පාංශ රෝපණ මාධ්‍යයන් වලට ස්වාරක්ෂක ගුණයද පැවතීම වැදගත් වෙනවා. නිර්පාංශ වගාවේදී අපි භාවිතා කරන්නේ පෝෂක ද්‍රාවණ. මෙසේ භාවිතා කරන පෝෂක මාධ්‍යවල අවශ්‍ය සියලුම මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක තිබිය යුතුයි. එසේම මෙම පෝෂණ මාධ්‍යයේ pH අගය 5.8 සහ 6.5 අතර අගයක පවත්වා ගැනීම වැදගත් වෙනවා. පෝෂක මාධ්‍යයේ විද්‍යුත් සන්නායකතාව මීටරයට 2 සීමන් 1.5 2.5 අතර අගයක පවත්වා ගත යුතුයි. නිර්පාංශ වගාවේදී පෝෂක මාධ්‍ය ලෙස ඇලන් කූපර් මිශ්‍රණය හෝ ඇල්බර්ට් මිශ්‍රණය භාවිතා කරන්න පුළුවන්. නිර්පාංශ වගාවේදී පැල සඳහා සුදුසු වායව පරිසරයක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. එබැවින් නිර්පාංශ වගාවේදී පැල අඩුම වශයෙන් පොලිතීන ආවරණයක් යට හෝ පවත්වා ගත යුතුය. මහා පරිමාණ ගොවිපළවල නම් භෝග පොලිතින් ගෘහ හෝ හරිතාගාර තුල නඩත්තු කරනු ලබනවා. මීළඟට දුවේ පුතේ අපි සාකච්ඡා කරමු නිර්පාංශ වගා ක්‍රම පිළිබඳව. නිර්පාංශ වගා ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒවා තමයි ද්‍රව මාධ්‍ය තුල වගාව, ඝන මාධ්‍ය තුල වගාව සහ වායව රෝපිත වගාව. ද්‍රව මාධ්‍ය තුල වගාව පිළිබඳ සැලකුවොත් මෙම ක්‍රමයේදී ජලීය පෝෂණ ද්‍රාවණයක් තුල භෝග වගා කරනු ලබනවා. නමුත් දරුවනි, පැල සංස්ථාපනය කිරීම සඳහා පමණක් ඝන මාධ්‍යයකින් ඉතා සුළු ප්‍රමාණයක් භාවිත කරනවා. පැල වැඩෙන විට පෝෂක ද්‍රාවණවල ඇති පෝෂක මුල් මගින් උරා ගන්නවා. අස්වනු ලෙස පත්‍ර ලබා ගන්නා සලාද වැනි භෝග ද්‍රව මාධ්‍ය තුල වගා කිරීම වඩාත් පහසු වෙනවා. ද්‍රව මාධ්‍ය තුල භෝග වගාවේදී විවිධ වගා ක්‍රම භාවිත කරනවා. මෙහිදී මුල් ගිල්ලූ වගාව වඩාත් ප්‍රචලිත ක්‍රමයක්. සලාද වැනි භෝගයක් මුල් ගිල්ලූ වගා ක්‍රමයෙන් වගා කරන ආකාරය අපි මීළඟට සාකච්ඡා කරමු. මේ සඳහා ස්ටයිරෝෆෝම් බඳුනක් යොදාගත යුතු වෙනවා. මෙම ස්ටයිරෝෆෝම් බඳුනට පියනක් තිබීමද අත්‍යවශ්‍ය වෙනවා. මුලින්ම ගේජ් 200 කළු පොලිතීනයක්ගෙන ස්ටයිරෝෆෝම් පෙට්ටියේ ඇතුල් පැත්තේ එලා එය අතින් බඳුනට තද කර බඳුනේ හැඩය මතුවෙන ලෙසට සකස් කරගත යුතුයි. අපි මෙයට කියනවා පොලිතිනය ආස්තරණය කරනවා කියලා. පසුව ආස්තරණය කරගත් පොලිතීනයේ කෙලවරවල් බඳුනේ විවෘත කෙලවරින් පිටතට නවා සෙලෝ ටේප් යොදා අලවා ගත යුතුයි. මෙම පියවරයන්වල රූප සටහන් ඔබේ 11 ශ්‍රේණිය පෙළ පොතේ දෙවන පාඩමේ සටහන්ව තිබෙනවා. මගේ විස්තර කිරීමට සවන් දෙන ගමන් එම රූප සටහන්ද නිරීක්ෂණය කළ හැකිනම් ඔබට වඩාත් පැහැදිලි වෙනවා. අපි නැවතත් කතා කරමු මා කතා කරගෙන ආ ක්‍රමය පිළිබඳව. පසුව ස්ටයිරෝෆෝම් පෙට්ටියේ පියනගෙන පසුව ස්ටයිරෝෆෝම් පෙට්ටියේ පියනගෙන තෝරාගත් ප්ලාස්ටික් කෝප රැඳවිය හැකි පරිදි සිදුරු සකස් කළ යුතුය. සාමාන්‍යයෙන් වර්ග මීටර 0.3 ප්‍රමාණයේ පියනකට සිදුරු 6ක් ප්‍රමාණවත් වෙනවා. මෙම සිදුරු 6ට අමතරව පියනේ කෙලවරකින් තවත් එක් කුඩා සිදුරක් විදින්න ඕනි පෙට්ටිය තුළට වාතය ඇතුල් වීමට ඉඩ සැලසීමට. පසුව යොදාගත් ප්ලාස්ටික් කෝප්පවල පතුලේ හා පැතිවල සිදුරු සාදා එයට කුඩා දැල් කැබැල්ලක් එලාගත යුතුය. එවිට බඳුනේ සිදුරු අවහිරවීම වළක්වා ගත හැකි. පසුව කෝප්ප තුලට ජීවාණුහරණය කළ කොහුබත් හෝ දහයියා වැනි සුදුසු රෝපණ මාධ්‍යයක් පුරවා ගැනීම සිදු කරන්න ඕනි. එම කෝප්පවල පැල සිටුවා ස්ටයිරෝෆෝම් බඳුනේ සකසාගත් සිදුරුවල රැඳවිය යුතුයි. අපි කලින් කළු පොලිතීනේලා සකස් කරගත් ස්ටයිරෝෆෝම් පෙට්ටියේ විවෘත කෙළවරෙහි සිට සෙන්ටිමීටර් 5ක් පමණ මට්ටමකට පහළට ඉතිරිවනසේ තබා ඇල්බර්ට් මිශ්‍රණය පුරවා ගත යුතුය. ඉන්පසු පැල සිට වූ බඳුන් රැඳ වූ පියනෙන් පෙට්ටිය වැසිය යුතුය. පුරවාගත් පෝෂක ද්‍රාවණය පැල සිට වූ බඳුන්වල පතුල සමග ස්පර්ශ වෙන්න ඕනි. එසේ වුවොත් තමයි පැලයේ මුල්මගින් පෝෂක උරාගත හැකිවන්නේ. පැල වර්ධනයත් සමග ස්ටයිරෝෆෝම් බඳුනේ ඇති පෝෂක ද්‍රාවණය මුල්වලින් උරාගන්නා නිසා අඩුවෙනවා. මේ නිසා පෙට්ටිය පරීක්ෂා කර නැවත ඇල්බර්ට් ද්‍රාවණය එකතු කළ යුතුය. මීළඟට අපි බලමු දුවේ පුතේ රාබු, බීට් වගේ මුල්වල ආහාර තැන්පත් වන භෝග සඳහා මුල්ගිල්ලූ වගා ක්‍රමය සිදු කරන්නේ කොහොමද කියලා. මේ සඳහා සෙන්ටිමීටර් 30ක් 40ක් පමණ ගැඹුරු ස්ටයිරෝෆෝම් බඳුනක් භාවිත කරන්න ඕනි. කලින් කතා කළ විදිහටම මෙහිදීද ස්ටයිරෝෆෝම් පෙට්ටියට කළු පොලිතීන් ආස්තරණය දැමිය යුතුයි. පසුව ස්ටයිරෝෆෝම් පෙට්ටියේ ගැඹුරෙන් 3/1ක් පමණ ඇල්බර්ට් ද්‍රාවණය පුරවන්න ඕනි. පස්සේ ඒ ද්‍රාවණය පිරී ඇති මායිමෙන් සෙන්ටිමීටර් 7.5ක් පමණ උඩින් සිටිනසේ කම්බි දැලකින් සාදාගත් බඳුනක් ස්ටයිරෝෆෝම් පෙට්ටිය තුළට ඇතුල් කරන්න ඕනි. මේ කම්බි දැල් බඳුනත් පෙට්ටියේ විවෘත කෙළවරින් දෙපසට නවා රඳවා ගන්න ඕනි. පසුව කම්බි දැල් භාජනයට කොහොබත් හෝ යොදා ගන්නා ජීවාණුහරිත රෝපණ මාධ්‍ය යෙදිය යුතුය. දැන් අපිට තෝරාගත් භෝගය රෝපණ මාධ්‍යයේ සිටවන්න පුළුවන්. මේ අතරම රෝපණ මාධ්‍යයට පෝෂක ද්‍රාවණය ගමන් කිරීමට කොහුබත් පුරවන ලද බට කැබැල්ලක් රෝපණ මාධ්‍ය හා රෝපණ ද්‍රාවණය සම්බන්ධ වනසේ දැමිය යුතුය. මෙම කොහුබත් පුරවන ලද බටය පැලවල මුල් පෝෂක ද්‍රාවණය දක්වා වැඩුණු පසු ඉවත් කරන්න පුළුවන්. පැල වර්ධනය වන විට පෝෂක ද්‍රාවණය පැල මගින් අවශෝෂණය කරගන්නා නිසා එහි මට්ටම අඩු වෙනවා. එවිට පෝෂක ද්‍රාවණය නැවත ස්ටයිරෝෆෝම් පෙට්ටියට පිරවිය යුතුය. මීළඟට අපි සාකච්ඡා කරන වගා ක්‍රමය තමයි දරුවනේ ඝන මාධ්‍ය තුල සිදු කරන නිර්පාංශ වගාව. මෙහිදී කොහුබත් 10 වැනි ඝන රෝපණ මාධ්‍ය භාවිත කරනවා. එසේම පෝෂක ද්‍රාවණය බාහිරින් සපයනු ලබනවා. ඝන මාධ්‍ය තුල තක්කාලි, බෙල් පෙපර්, පිපිඤ්ඤා වැනි භෝග වගා කරන්න පුළුවන්. ඝන මාධ්‍ය තුල වගාව ආකාර 4කට සිදු කරන්න පුළුවන්. ඒවා තමයි දුවේ පුතේ සිරස් මළුවල වගාව, තිරස් මළුවල වගාව, කානු හෝ පාත්තිවල වගාව සහ බඳුන් තුල වගාව. මා නැවතත් එම ක්‍රම 4 ප්‍රකාශ කරන්නම්. සිරස් මළුවල වගාව, තිරස් මළුවල වගාව, කානු හෝ පාත්තිවල වගාව, බඳුන් තුල වගාව. මා සඳහන් කළ ක්‍රමාතරින් අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ සිරස් මළුවල වගාව සම්බන්ධව. සිරස් මළු වගාව සඳහා යොදාගන්නේ දරුවනේ පිටත සුදු පැහැවූ, ඇතුළත කළු පැහැවූ පාරජම්බුල කිරණ ප්‍රතිරෝධී පොලිතින් වර්ගයක්. මේ පොලිතින් මීටර 1.3ක් පමණ දිගට කපා පසුව එම මළු තුලට එක් කෙළවරක් මුද්‍රා තබා වසනවා. පසුව එම මලු තුලට ජීවාණුහරිත කොහු කෙඳි පුරවනවා. මෙසේ කොහු කෙඳි පිරවූ විට මල්ලේ විෂ්කම්බය සෙන්ටිමීටර් 20ක් පමණ වීම සුදුසු වෙනවා. මෙම පුරවන ලද මල්ල සිරස් අතට තබා විවෘත කෙළවරට PVC නලයක් තබා කැට ගැසී යුතුය. පසුව මුද්‍රා තබන ලද කෙළවර පහතට සිටිනසේ තබා ආරක්ෂිත ගෘහ තුල සිරස් අතට එල්ලීම සිදු කරනවා. අනතුරුව සවිකල PVC නලයට ඉහළ කෙළවරින් අඛණ්ඩව ඉතා සෙමින් පෝෂක මාධ්‍ය සැපයීම සිදු කරනවා. ඉන්පසු සිරස් මළුවල තැනින් තැන කුඩා සිදුරු විද එහි පැල සිටවීම සිදු කළ හැකි. මෙහිදී අතිරික්ත පෝෂක ද්‍රාවණය සිරස් මළු තුලින් පහළට කාන්දු වී ගොස් පහළ පිහිටි නල පද්ධතියක් මගින් නැවත පෝෂක ටැංකිය වෙත යවනු ලබනවා. එනම් පෝෂක ද්‍රාවණය වගා පද්ධතිය තුල සංසරණය වීමක් සිදු වෙනවා. මීළඟට අපි බලමු දරුවනි නිර්පාංශ වගාවේ වාසි පිළිබඳව. නිර්පාංශ වගාව සඳහා සිරස් අවකාශයත් භාවිතා කළ හැකි නිසා කුඩා ඉඩක් ප්‍රමාණවත් වෙනවා. එසේම බිම්සැකසීම, වල්පැල පාලනය ආදිය සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. පාංශු ක්ෂුද්‍ර ජීවීන් නිසා රෝග බෝ වීම සිදුවන්නේත් නැහැ. එසේම කම්කරු අවශ්‍යතාවද අඩුවන අතර පොලිතීන් ගෘහ ආදී ආරක්ෂිත ව්‍යුහ තුල වගා කරන නිසා අවාරයේ වුවද අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නිර්පාංශ වගාවේ සුළු වශයෙන් හෝ අවාසිත් තිබෙනවා. ඒවා තමයි ඉහළ තාක්ෂණික දැනුමක් ගොවියාට අවශ්‍ය වීම හා වගා පද්ධතිය පිහිටුවීමේදී අධික මූලික වියදමක් දැරීමට සිදුවීම. ඉතින් දුවේ පුතේ, මම අද ඔබ සමග සාකච්ඡා කළා පාලිත තත්ත්ව යටතේ භෝග වගාව කියන්නේ මොකද්ද, එහිදී පාලනය කරන පරිසර තත්ත්ව මොනවාද සහ ආරක්ෂිත වගා ව්‍යුහ පිළිබඳව. මම හිතනවා එම කොටස් ඔබට හොඳින් පැහැදිලි වන්නට ඇති කියලා. එහෙනම් දුවේ පුතේ, මම අදට ඔබෙන් සමුගන්නවා. තවත් දවසක කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩමකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඔබට නිරෝගීමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩම ඔබට කියලා දුන්නේ බලකැටුව සුගතශ්‍රී ද්විතීක විද්‍යාලයේ KK සමරකෝන් ගුරුමෑණියන්.